මේ පළවෙනි එක සම්පස්ස සහ සම්පස්සජා වේදනා. මේකෙන් මොකද්ද මේ කියන්නේ කියලා බලන්න ඕනේ. සම්පස්ස කියන්නේ මොනවද? ස්පර්ශ කියන්නේ මොනවද? වේදනා කියන්නේ මොනවද? සම්පස්සජා වේදනා කියන්නේ මොනවද? මේ කාරණා දෙකම හොඳට විග්‍රහ කරලා දැනගන්න ඕනේ. දැන් පරිච්ඡාපාදයේ මාතෘකා පාළිය. ඒක තමයි පස්සපච්චයා වේදනා කියන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වේ කියලා මාතෘකාවෙන් කියනවා. ඒක තමයි උද්දේශය. මාතෘකා වශයෙන් විග්‍රහ කරපු හරිය. හැබැයි ඒක නිද්දේශ පටිනිද්දේශ කියන ක්‍රම දෙකකින් විග්‍රහ කරපුවාමයි ඒ ස්පර්ශ කිව්වෙ මොකද්ද, වේදනා කිව්වෙ මොකද්ද කියලා තේරුම් ගන්න වෙන්නේ. මාතෘකාව විතරක් බලලා පරිච්ඡාමපාය තෝරන්න බෑ. අන්න ඒකේ පෙන්නන ස්පර්ශයයි වේදනාවයි කියන දෙක සංස්පර්ශ සහ සම්පස්සජා වේදනා කියලා නිද්දේශයේ විග්‍රහ වෙනවා. ඒකෙන් පරිච්ඡාමපාදී ඊළඟ දෙවෙනි විග්‍රහයයි. තත්ත කතමා සලායතන පත්‍යා පස්සෝ චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගාන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ අයං උච්චති සලායතන පත්‍යා පස්සෝ. අද සලායතන පත්‍යෙන් ස්පර්ශ වෙනවා කියන එක, ස්පර්ශ කියන එක වචනේ විග්‍රහ කරලා තිනවා, බෙදලා පෙන්නනවා හය ආකාරයක සංස්පර්ශයන්ටයි මේ ස්පර්ශ කිව්වේ කියලා. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගාන සම්පස්සේ ජීවහා සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ කියන මෙන්න මේකයි සලායතන පත්‍යා පස්සෝ කියන ස්පර්ශ කියන වචනේ විග්‍රහ කළේ. අන්න ඒක නිද්දාස පටිච්චසමුපාද නිද්දේශේ බලන්නේ නැතුව සලායතන පත්‍යා පස්සෝ කියන මේ වචනේ විතරක් අන් තර්කවාද කළා වැඩක් නැහැ. තෝරා ගන්න බෑ. ඒක උද්දේශයත් මාතෘකාව. මාතෘකාව විග්‍රහ කරන එකෙන් ඕනේ විස්තරය දැනගන්න. ඔය පටි නිද්දේශ වශයෙන් ගත්තාම තමයි හුඟාක් විස්තර එන්නේ. තව උදාහරණ උපමා වශයෙන් විග්‍රහ කරලා දෙනකොට. මේ සාගරයේ බැසා වාගේ පරිත්‍යාපාදී එකින් එක ගිය හුඟාක් ඔය විග්‍රහ කරලා ගිය හැකි. තේරෙන මට්ටම ලාවල පස්සේ ඇති විග්‍රහ කළවරක් කරන්න බෑ. කවදා හරි තම තමන්ට තේරෙන මාධ්‍යකින් ස්පර්ශ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තාම හරියට අදාස හරියට ආවනම් එයින් නැවතිලා තමන් වැඩේ කරගන්න ඕනේ. පස්සපච්චයා වේදනා, ඒක තමයි මාතෘකාව. තත්ත කතමා පස්සපච්චයා වේදනා. මේ ස්පර්ශපත්යෙන් වේදනා වෙනවා කියන්නේ කුමක්ද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා, අයං උච්චති පස්සපච්චයා වේදනා. මෙන්න පස්සපච්චයා වේදනා කියන එක වචනේ පරිත්‍යාපාද මාතෘකාවේ පෙන්නන එක වචනේ විග්‍රහ කරලා තිනවා හය ආකාරයකින්. ඒකේ කොටසක් එකතු වෙලා ඉන්නේ සම්පස්ස කියන වචනෙත් එක්කලා. සම්පස්සජා කියන සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව. දැන් මේක දෙකක්. වේදනා කියන හිතේන වලට නෙමෙයි, හිතේන එකත් එකක්. ඒක දුක් වේදනා. සුව දැනෙන එක සැප වේදනා. මධ්‍යස්ථය උපේක්ෂා වේදනා. ওই සංස්පර්ශයෙන් ජනිත වෙන වේදනාව තෝරා ගන්න ඕනේ කොයි එකද කියලා. ස්පර්ශයි සංස්පර්ශයි තෝරා ගන්නත් ඕනේ. මුලින්ම පෙන්නපු ස්පර්ශ වේදනා කියන වචන දෙකෙන් පෙන්නපු චෛතසික දෙකක් තියෙනවා. ඒක සර්වචිත්ත සාධාරණයි. සියලු සිත්වලම තියෙනවා. සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියලා. මෙන්න මේ කියන එකෙන් ස්පර්ශ වේදනා කියන්නේ අර සර්වචිත්ත සාධාරණ චෛතසික රහතන් වහන්සේගේ හිතෙත් ඒක තියෙනවා. හිතක් හැබැයි නම් හැම හිතකම තියෙනවා. ඒක නැත්නම් එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. ඒක සියලු සිත්වලම තියෙන පොදු න්‍යායයක් චෛතසික. අන්නේ ස්පර්ශ වේදනා කියන එකෙන් නෙමෙයි මේ පරිච්ඡාපාදී විග්‍රහ කළේ. නිද්දේශ පටිනිද්දේශ දෙකට ගන්නකොට ඔක තෝරා ගන්න ඕනේ. දැන් ඇහැ තියෙන නිසා, රූප තියෙන නිසා මේ ලෝකේ ඕන දෙයක් දකින්න පුළුවන්. ඒ දකින්න එක ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් දකින්න දේවල් අපිට ස්පර්ශ වෙනවා ඇහැට. දැන් අපිට යම් කිසි විදිහක ස්පර්ශයේ සංස්පර්ශයක් වෙන්නේ කුමක් එක්ක එකතු වුණාම? ඡන්ද රාගයත් එක්ක එකතු වුණොත් යම් ස්පර්ශයක්. ඒක සංස්පර්ශයක් වෙනවා. ඡන්ද රාගය සාහිත්‍ය දෙයකින් නම් ස්පර්ශය ආවේ. ඒ ස්පර්ශය නිසා ගොඩනගෙන වේදනාව සම්පස්සජා වේදනාවක් වෙනවා. දැන් ඔබ තෝරා ගන්න වෙනසකින්. අපි හිතමු මෙහෙම දෙයක්. යම් කෙනෙකුට පුංචි දරුවෙක් ඉන්න කාලේ මව් කෙනෙක් හරි පිය කෙනෙක් හරි කමන්නේ නැහැ, හට ගියා. විදේශ ගත වුණා මොන හරි හේතුවකින්. දරුවා ඉතාම පුංචි කාලේ. හැබැයි ගියාට පස්සේ හොයාගන්න බැරුව ගියා කිසිම හෝඩුවාවක් තමන්ගේ පවුලේ අයගෙන හඬවත් සම්බුන් නැතුව. අවුරුදු 10ක් 12ක් 15ක් යනකම් එයාට ජීවත් වෙන්න නැහැ රටි. දැන් මොනවා හේකින් හරි තමන්ගේ පිළිසර එකතු වෙලා සම්බන්ධලා ලියුම් කර දෙන ඕකක් කරන්න අවස්ථාවක් තිබුණ නැන්නම් එහෙම. දැන් එයාට සිද්ධ වෙනවා. හිත හිතා ඉන්නවා. අනේ මං එන කාලේ බඩ ගන්න පොඩි එකෙක් හිටියා වගේ. කොළු පැටියෙක් හිටියා. දැන් අවුරුදු 12ක් විතර ඇති මේකට. අනේ මං දකින්නවත් නැහැ. මොනවා වුණාද කියලාවත් දන්නේ නැහැ. අහන්න හොඩු ආවක්වත් නැහැ. ඇතුලේ නලියනවා තියෙන ළමයා දකින්න ආසාව. හැබැයි සාමාන්‍යයෙන් ලෝකේ හිතවත්කමන්නේ කාගේත් ළමයි ඉන්නවා. අවුරුදු 10 11 ළමයි පාරේ යන උටත් දකින්නවා. දැන් අපිටම ඔය මිනිස්සයා නේනවා යා විසිරි කෙනෙක් හරි පුරුෂයෙක් හරි ඉඳලා කොහොම හරි රටරේ ඉඳ හම්බ වුණා. අතරමං ගිලා ඉඳලා හරි කොහොම හරි කමක් නැහැ. දැන් එනකොට මේ ගෙදර එනවා තමගේ දරුවෙක් ඉන්නවාද කොහෙද දන්නේ නැහැ. ඌ මං කවුද කියන් දන්නේ නැහනේ. දැන් ලොකු ඇති ඔහොම හිත හිතා එනවා. එන පාරේ තවත් ඒ අවුරුදු 10 11 ළමයි පේනවා. 10 11 12 ළමයි ඉස්කෝලේ යනවා ඉස්කෝලේ යනවා. ඉතින් ඔය වගේම පේන්න පුළුවන්. දැන් හිතමක යම් කිසි ළමෙක් ලගින්ම දුවන ඇඟෙත් හැපිලා. දැන් බැලුවාම ඒ ළමයා මේ ළමිට දැන් තේලා තියෙන හැටි ළමේ හැදිලා තියෙන හැටි. ඔහොම එකක් කියන්නේ ළමේ කැඟේ හැපුණා ඔච්චරයි දන්නේ. ගණන් ගන්නේ නැහැ. තව ඔන්න ඉතින් ළමේ ඔහොම හැදෙන්න එපා කියලා කියන්න පුළුවන්. කිසිම ලෙන් ගතකමක් කියලා ළමයා කිසි වෙන අමුත්තක් තිබුණ නැහැ. ඔහොම ඉන්නකොට මොකද කරන්නේ? කවුරු හරි ඔය කාන්තාව හරි පුරුෂයා අඳුරන කෙනෙක් ඉනෝ. අපෝ හුඟ කාලෙකට පස්සේ නේ දැක්කේ. අවුරුදු කීයකට පස්සේද මේ? දැන් කොච්චර වෙනස් වෙලා අද කොහොමත් කතා කරලා. ඉතින් අර කවුරු ඇගේ හැරිලා ගියේ? දන්නේ නැද්ද? කොහොමද දන්නේ අවුරුදු කීයකට පස්සේ ගමට එන්නේ? පුතා අඳුරන්නේ කොහොමද? මොනවා? ඒ මගේ පුතා? දැන් ඇතුලේ හැංගීම මොකද්ද? දැන් ඊට පස්සේ ඌ එතන ඉඳලා ආපහු එනවා. අර වටපිට බලන කෝවි ළමයා කියලා. දැන් එනවා ආයිත් දකින්නවා. දැන් ඉස්සෙල්ලා ළමයා දැක්ක දැනුත් ළමයා දැක්ක වෙනස මොකද්ද? ඉස්සෙල්ලා දැකලා කිසි ගාණක් නැහැ ළමෙක් නේ. ඉතින් ගියේ මෙතනින්. ඒ මගේ පුතාද? අන්න මගේ කියන හැඟීමට එකතුලා දැඩි බැඳීමක් ආවා. දැන් මොකද කරන්නේ? දැක්ක ගමන් දුවලා ගිහිල්ලා අල්ලගෙන ඌ ගහන්නත් පුළුවන් දන්නේ නැහැ මේ කොහෙද යන මිනිහේ කොහෙද යන ගෑණියෙක් මේ මම බදාගත්තේ මොකද කියලා. අනේ මගේ රත්තරන් පුතේ ඔයා කොහොමද අඳුරන්නේ? මං ඔයාගේ අම්මා නැහැ මං ඔයාගේ තාත්තා කියලා. දැකితి අර ළමයාලා කියලා ඉතින් ළමයා අල්ලගෙන බදාගෙන ඉවිනවා. දැන් ওই ස්පර්ශ දෙකක් එකම නේ දැක්ක ඇහැට රූපේ දැක්කා. ඉතින් අඳුරන්නේ නැහැ කවුද කියලා. මගේ කියන හැඟීමට ගෝචර වුණේ නැහැ. දැන් මගේ දරුවා කියලා ගෝචර වුණා පස්සේ. යම් කිසි දෘෂ්ටියකින් දැනගත්තා පස්සේ. ඊට පස්සේ ඒ දැකීම වෙනස් වුණා. ස්පර්ශයේ සංස්පර්ශයක් වුණා. පුත්‍ර සෙනෙහෙන් ඒ ස්පර්ශය ගත්තා. මගේ පුතා කියන සංවලට එකතු වුණා. සම්බන්ධ වුණා. අර ළමයා දැන් මගේ ළමයා. මගේ පුතා. දැන් මොකද වෙන්නේ? දැන් අර ළමයා නිසා. දැන් සොම්නස එහෙම ඇති වෙන්නේ නැද්ද? සතුටක් ඇති වෙන්නේ නැද්ද ළමයා දකින්නකොට? නිකල් ළමයේ දැක්කයි ඉතින් ගානක් නැහැ. ඉතින් සතුට වෙන දෙයක් ඒක අමුත්තක් නැහැ ළමයේන්නේ. ඉතල දැක්ක එහෙමයි. ඒ ළමයාම දැන් මගේ පුතා නී යන්නේ. දැන් ළමයා හැල බලනවා උඩ ඉඳන් පල්ලේ හැට බලනවා බල බල මොකද කියන්නේ? මගේ කොල්ලා මගේ පටියා දැන් හතරම් වැටියා කොච්චර ලොකුද? අනේ මට දකින්න හම්බෙච්ච දේ මම වාසනාව මගේ කොහොම හරි මේ ලාවත් ගෙදරින් ඉඳ හම්බෙච්ච එක. ඉතින් විවිධ විදිහට බලනවා. අත ගාලා බලනවා. මේකයි ඉතින් හරි ආදරේ. ඒකත් ඉතින් අනේ අපේ අම්මා අද එනවා කියලා තියෙනවා තාත්තා එනවා කියලා තියෙනවා කවුද දන්නේ නැහනේ. මගේ අම්මා තාත්තා එහෙම බලාපොරොත්තු ළමයාගේ තිබුණා. ළමයාට මේ බාහිර ලෝකේ ඉන්න ඉස්ත්‍රි පුරුෂයෙක් දකින්නකොට මේ ඉස්ත්‍රියක්ගේ මේ පුරුෂයක්ගේ කියන හැඟීම තියෙනවා. ඒ ස්පර්ශය තියෙනවා. දැන් මොකද්ද වුනේ? මේ මගේ තාත්තානේ මේ මගේ අම්මානේ දරුවාට ඔය අදහස තමයි දරුවා ගිහිලා පදා ගන්නවා මගේ තාත්තේ මගේ අම්මේ කියලා. දැන් ඒ රූපේ දෙවිදිහකින් දැක්කේ. එකක් මගේ කියන දෘෂ්ටියත් එක්කලා එකතු වුණා. අන්න සංවේකලා එකතු වුණා කිව්වේ ඕකයි. ඒ දැක්ක ස්පර්ශයේ සංසමග සම්බන්ධ වුණා නම් සංස්පර්ශ වුණා. ඒකෙන් ගොඩනගෙන ආව සැප හෝ දුක් හෝ වේදනාව දැන් වෙනම තේරෙනවා. මේ රිදෙනවට ගහගුවට වෙනවට එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. දර්ශනයේදී එනකොටම ස්පර්ශයත් එක්කලා මමත්වයෙන් බැඳගත් නිසා සැප හෝ දුක් හෝ දෙකෙන් එකක් එනවා. ඇති වෙන හැටි. අන්න ඒකට කියනවා සම්පස්සජා වේදනා. තමන්ගේ කියන හැඟීම නිසායි සම්පස්ස ඇති වෙන්නේ. නැත්නම් ස්පර්ශයක් විතරයි. ඒ ස්පර්ශයෙන් හට ගන්නා වේදනාවක් ඇද්දි ඒක වේදනාවක් විතරයි නිකන්. සංස්පර්ශයක් වුණොත් ඒකෙන් ජනිත වෙන වේදනාවට කියනවා සම්පස්සජා වේදනා. එහෙනම් මේකෙන් අයින් කරන්න ඕනේ මොකද්ද? පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එහෙනම් මොන ස්පර්ශය නිරෝධ කරන්නේ? සර්වචිත්ත සාධාරණ ස්පර්ශය එහෙම නිරෝධ කරන්න බෑ. ඒක නිරෝධ කළොත් චිත්ත නිරෝධයි. නිරෝධ සමාපත්තියදී එහෙනම් ඒක කරන්න වෙන්නේ. ඊට විහා කවදාවත් නිරෝධ නිරෝධය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? යෝතස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධා සංකාර නිරෝධෝ. අන්න තෘෂ්ණා නිරෝධය කරන්න පුළුවන්. තෘෂ්ණාව නිරෝධ කරගත්ත හැකි ද්‍රව්‍ය වස්තු එහෙමෝ තියෙනවා. ඒකේ බැඳෙන යම් ඇලීමක් බැඳීමක් තියුණාද අන්නේ තෘෂ්ණාව නිරෝධ කරන්න ඕන. එහෙනම් මම කියන මගේ කියන මේ බැලීමට බැඳීමට බැඳුනහම ඔන්නේ සම්පස්සේ ඇති වෙනකොට අන්නේ ස්පර්ශය නෙමෙයි නිරෝධ කරන්නේ. ඒකේ තියෙන සංටිය නැහැ චන්දරාගේ. චන්දරාග නිරෝධ කළොත් ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශය නිසා තමන්ට වදයක් ඉන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මගේ කියනා දෘෂ්ටියේ බැඳීම නිසා තමයි ඇලීමට ගැටීමට මුල් වෙන්නේ. බැල්ලා හරි අල්ලා මට දැන් කවුරු හරි අල්ලාගෙන ගහන්න ආවොත් ආ ඉතින් එතෝ හම්බෙනකන් තමයි මං හිටියේ. තෝ අපි අන්නාසි ගිරිය කඩාගෙන ගියා නේද? දුවගෙන ආවොත් දැන් තාත්තා හරි අම්මා හරි මොකද කියන්නේ? දෙයිද ළමයාට ගහන්න එහෙම? මගේ ළමයා කියද දැනගත්තල පස්සේ අත තියන්නවත් දෙන්නේ නැහැ. එන පොරයක් යනවා උතන. ඒක තාත්තා ගහනවා ඊට ඉස්සෙල්ලා. අපි කාට මගේ ළමයට ගහන්න පුළුවන් දෝල එහෙම කියලා. අර ළමයෙක් විතරක් කියන එක හිටියන කොල්ලන්ට හොඳ වැඩේ අනුගිය හොරකම් කරනවා. එහෙමත් කියන්න පුළුවන්. ඒක තමාගේ කොල්ලා කියලා දැනගත්තොත් එහෙම තීරණේ එන්නේ නැහැනේ. ඇත්ත නැත්ත හිවිලිත් නැහැනේ. හොඳ නරක යුක්තියක්ද මොකුත් නැහැ. තමාගේ කාලේ ඔක්කොම වැහිලා. මගේ පුතා එහෙම හොරකම් කළා කියලා එහෙම දෙන්න පුළුවන්ද ගහන්න? දැන් හොරකම් කරපු එක වරදක් කියලා මම පිළිගන්නේ නැද්ද? ඵලයක් බය යන්න. මගේ හොරකම් කරන්නේ කොහෙද උඹලේ? ඉරිසියාවට කියන ළමයාට ඔක්කොම වහගෙන කතාව ඔක්කොම ගෙතිලා තේනවා තමන්ට තමන්ගේ වාසිය. ඇත්ත වැහිලා විවිධාකාර දෘෂ්ටියකින් කීයක් දෘෂ්ටිගත වෙනවද? අනේ මගේ කියලා මම කියලා ගත්තට පස්සේ ඇතිවෙන්නා වූ දේක හැටි. මෙන්න මේක තමයි සම්පස්සේ සහ සම්පස්සේ වේදනාවේ හැටි. සම්පස්සජා වේදනාව. දැන් හරි වැඩි කෙනෙක් දිනා ආභරණයක්. මොනවා හරි කමක් නැහැ තියෙන දෙයක්. හරි වැඩි. මගේ චේන් එක නැති වුණා. හැබැයි දැක්කොත් නම් මට අඳුලා ගත්ත හැකි මට හොඳට හුරු වී ඒක. කවුද දන්නේ ගත්තේ? දැන් ඔහම ඉන්නවා කිය කිය. දැන් කාගේ හරි කරේ චේන් තියෙනවා පේනවා. ඒ වෙනට එක ගානක් නැහැ. ඔය අතරේ කවුරු හරි තමන්ගේ අඳුරන ළඟ මේ කෙනෙක් ඔය චේන් එක හොරකම් කරගෙන ගිහලා දාගෙන නැලවට අහු වෙනවා. හාන් අර කී කරේ මගේ චේන් එක. දැන් මොකක් වෙයිද? ස්පර්ශය කොයි ආකාරයෙන් දැක්කේ? ඇහැට රූපයක් දැක්කා චේන් එක. දැන් අර මගේ වගේ චේන් එක කීප එක දැකලා පස්සේ මම කියනවා. ඒක ලේසි වෙන්නේ නැහැ. ගිහින් අල්ලගෙන වෙල්ලෙන් අල්ලගෙන ගහන්න පුළුවන්. ගහ මරා ගන්න පුළුවන්. තෝ කොයිලා මගේ චේන් එක ගත්තා නේද? මෙහෙරදී මගේ චේන් එක කියලා. සංස්පර්ශය සහ සංපස්සජා වේදනා එනකොට කොච්චර වෙනසක් වෙනවද? ඒක ප්‍රියමනාප දෙයක් සමන් සංවසින් ගත්තා නම් එකතු වුණා නම් සංයෝග වුණා නම් සම්බන්ධ වුණා නම් ඒ ඇති වුණ දෙයට යහපතක් වෙනවා පේනකොට ඒකින් හටගන්න වේදනාව සුඛ වේදනාවක් වෙනවා. ඒකේ විනාශයක් වෙනවා පේනකොට ඒ වේදනාවම දුක් වේදනාවක් වෙනවා. සම්බන්ධතාවයක් නැතුව හිටියනම් මොන වේදනාවක්වත් ඒකේ හටගන්නේ නැහැ. වේදනා නිරෝධයි. මොකද නිරෝධ? සම්පස්සජා වේදනා නිරෝධයි. දැනෙන එක ඒක රහතන් වහන්සේලා තියෙනවා. ඒකෙන් සසල ගමන හදන්නේ නැහැ. සසල ගමන්ට හේතුන සංඛාරින් ඉපදවන්න ප්‍රධාන වෙන්නේ මුල් වෙන්නේ මොනවද? සම්පස්සජා සහ සම්පස්සජා වේදනා. දැන් ওই දෙක වෙනම තෝරා ගන්න ඕනේ. සංස්පර්ශ සහ සම්පස්සජා වේදනා වල වෙනස තමන්ගේ වත්තක් තියෙනවා. දැන් මේක කවුරු හරි ඇදී හොරෙන් පොල් කලනවා. දැක්කා. දැන් ස්පර්ශයක් විතරක් නෙමෙයි වෙන්නේ. සංස්පර්ශයක් වෙලා තමයි දැක්කේ. ඊට පස්සේ මොකද කරන්නේ? තියෙනවා වේදනාව. අරක තමයි හැමදාම මගේ වත්තේ තියෙන පොල් ටික කඩාගෙන යන්නේ. මට කීයක් හරි ගන්න තිබෙන එක ඕක තමයි. එතන උන්ට හැඳි ගෑවෙන්න ඕනේ. ගැටි ගැටි දැන් බයිනවා සාප කරනවා. ඔහොම කර කර. දැන් මොකක් නිසාද? යකෝ මගේ වත්තේනේ මට තරහා ඉන්නේ නැද්ද? මගේ වත්තේ පොල් ටිකේ නේද කඩාගෙන යන්නේ. අන්න ඇති වෙන ප්‍රශ්නය.
කවුරු හරි දිලා ඔයාට පොල් අල්ලන්න එපා. වෛද්‍යකාරිය අරගෙන තියාදීම ඵලයන්. අන්න නියම මනුස්සයා. හරි සන්තෝෂයි ආය දැකලා. යුක්තිය හරියට ගලු කරලා ඉතින් ඒක නියම විදිහට වැඩි කියලා කියලා මිනා වර්ණනා කරනවා. Tamanta වාසියක් වුණා හින්දා. දැන් ඔය වත්ත යා විකුණනවා කාට හරි. දැන් කාගේ වත්ත? ඒක දැන් අහවල් එක්කෙනා ගත්ත මගේ වත්ත නෙමෙයි. ඒකයි අයිතිකාරය ඉන්නේ කොළඹ නැන්න නුවර මොක හරි කියන්න පුළුවන්. මට ඒක දැන් කිසි සම්බන්ධයක් නැහැ. අර පොල් කාලා පොල් කාලා ඕවිනි ගොංගේ හැටින්නේ අනුගතර පොල් කාලාගෙන යනවා. Tamanta ප්‍රශ්නයක් තියෙනවද? අර ඉදාති විජ පොල් කාලනවා දැක්කම ඇතින් ප්‍රශ්නේ දැන් තියෙනවා. තමන්ගේ කියන හැඟීම ගෑවිලා තියෙන තාක් කල් ඒකට විපක්ෂ වෙනකොට ඇලෙනවා. විපක්ෂ වෙනකොට ගැටෙනවා. ඇලීමයි ගැටීමයි නිසා වික්ෂිප්තතාවයටපත් වෙනවා. අවිජ්ජා දෝමනස කියන්නේ ওই දෙක. එහෙනම් අවිජ්ජා දෝමනස මම මගේ කියන දෘෂ්ටියෙන් බැඳිලා ඉන්නකන් තමයි තියෙන්නේ. යම් දාසක ඒක විදිලා ගියාට පස්සේ ඒකට සිද්ධ වෙන හොඳ හෝ නරක දෙකම සිද්ධ වෙනා ලෝකේ හැටි. සමහරట్లాට අපි හදාපු දේවල් වලට පෝෂණය සිද්ධ වෙනවා. ඒවා සැකවර්ණය සිද්ධ වෙනවා. ඒවට විනාශය සිද්ධ වෙනවා. ඒවා ළිඩ වෙනවා. විවිධාකාර දේවල් වෙනවා. හැබැයි මම කියලා මගේ කියලා බදාගත්ත දෙයකට ඕක වෙනකොට තමයි අනුකූල ඇලීමක් හෝ ගැටීමක් හටගන්නේ. එහෙනම් නැති කරන්න කිව්වේ මොකද්ද? සසර ගමනින් එන ගින්න නැති කරන්න. ඔන්න ඔය සම්පස්සජා වේදනාවට හේතුන සම්පස්සේ නැති කරන්න ඕනේ. සම්පස්සේ නැති කරන්න නම් සලායතන පත්‍ය පස්සෝ කියන එකට හේතුව සලායතන බව දැනගෙන. ඒක ආයතනයක් බවට පත් කරගන්න නැතුව ඉන්න ඕනේ. වස්තුවක් තිබුණ පරිදි ආයතනයක් වෙන්නේ නැහැ. ඇහැ තිබුණ පරිදි ඉන්ද්‍රියක් විතරයි. ඇහැ ආයතනයක් වෙන්නේ මමත්වයෙන් පරිහරණය කරන්න ගත්තාම. රූපය ඉන්ද්‍රියක් නැහැ නම් රූපේ රූපයක් විතරයි. බාහිර රූපයක් විතරයි. ඒක ආයතනයක් බවට පත් වෙන්නේ තමාගිය කරගත්තාම. තමන්ට සම්බන්ධ කරගත්තාම. මෙන්න මේ කියන අසලායතන නිසා ස්පර්ශ වෙනවා කියන්නේ ඔන්න ඔය ක්‍රමීට. සංස්පර්ශය දුරු කරගන්න නම් ආයතන බවට පත් කරගන්න කියන අතල වෙන්න ඕනේ. ඒ ක්‍රමයක් තියෙනවා දිගටම යන එකක් හොයාගෙන. සලායතන කොහොමද නැතර කරගන්නේ? යම්කිසි නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන වෙනවා, නාම රූප නිරෝධයෙන් සලායතන නිරෝධ වෙනවා. ඒ කියන්නේ නාම රූපයන් පිළිබඳ චන්ද්‍රාගය නිසා තමයි සලායතනයන් පත් හැදෙන්නේ. ඔය හැමතැනම කියන්නේ නිරෝධ කරන්න ඕනේ හැමිරියම චන්ද්‍රාගය. මාතෘකාවෙන් එයින් එහාට හොයාගන්න බෑ. මාතෘකාව දෙන්නේ හෝඩුවාව ගන්න විතරයි. දැන් නාම රූප නිරෝධ කළොත් එහෙම සලායතන නිරෝධ වෙනවා කියනකොට එතන නාම රූප කිව්වේ මොකද්ද? මේ ලෝකෙෙහි යම්කිසි ගතක් හිතක් හෝ වේවා, නමක් රූපය සහිත යමකට වේවා, චන්ද්‍රාගයෙන් බැඳුණා නම් අන්නේ චන්ද්‍රාගය නිරෝධයයි මේ නිරෝධ කරනවා කියන්නේ. ද්‍රව්‍ය වස්තුව නිරෝධ කරන්න අපිට බෑ. ද්‍රව්‍ය වස්තුව තියෙන තැන තියෙයි. එහි බැඳුණු චන්ද්‍රාගය නිරෝධ කිරීමට තමයි කියන්නේ නාම රූප නිරෝධ කරනවා. ඉන් නාම රූප නිරෝධ කරන්න විඥාන නිරෝධ කරන්න ඕනේ. මාතෘකාව විතරයි උතන තියෙන්නේ. මේ විඥාන කියනකොට ඒකත් තෝරා ගන්න ඕනේ. විඥාන හැදෙන්නේ කොහොමද? නාම රූප වැහැගන්නේ කොහොමද? විඥානේ යම් කිසි දෙයක් අල්ලලා යම් කිසි දෙයකට ඇදිලා බැදිලා නම් ගොඩ නැගුණේ. ඒ විඥානේ වෙනසක් ආවා. දැනෙන එක තියෙනවා හිත. දැනෙන එකට කොටසක් එකතු කරගෙන. මේ ලෝකේ මමත්වයෙන් අල්ලගත්ත අවිද්‍යාව සාගත වුණා. විඥානේ. ඒ කියන්නේ මේ විඥානේ ගොඩ නැගෙන්න අවිද්‍යාවෙන් හටගත් සංකාර ආහාර වෙන්න ඕනේ. එතකොට තමයි මේ විඥානේ ගොඩ නැගෙන්නේ. දැන් අපි හිතාගන්න මොන හරි ඕන දෙයක් අරගෙන අපිට ගත්ත හැකි. ලෝකයට බැඳෙන විඥානය. ආස්වාදයක් මුල් කරගෙන බැඳෙනවා. මත්පැන් වලට යම් කෙනෙක් ආසයි. ආසාව ඇති වුණේ ඉස්සෙල්ලා නෙමෙයි. උපන් කාලේ තිබුණෙත් නැහැ. අවුරුදු 7-8 තිබුණේ නැහැ, 10-15 තිබුණේ නැහැ. තාව ටිකක් ලොකු වෙලා පිරිසත් එක්කලා එකතු වෙලා බොණ්ඩ පටන් ගත්තා. පුරුදු වුණා. දැන් ආසයි. දැන් මත්පැන් බොන හිතක් තියෙනවා ඔහුට. මත්පැන් වලට ප්‍රිය කරන හිතක්. අන්න විඥානයක් හටගත්ත හැටි. හිත තිබුණා ඉස්සෙල්ලත්. පොඩි කාලේ හිත තිබුණා. දැනෙනවා. විඥාන කියනකොට ඊට වඩා එකක් වෙයි සංකාරපත්‍ය විඥානා කියන්නේ. ඒකෙන් හටගන්නේ විඥානය හඳුනා ගන්න ඕනේ. අන්න බොණ්ඩ පටන් ගත්තට පස්සේ ටික කාලයක් යන නොබීඳ බෑ බොණ්ඩ හිතයි. ඉස්සෙල්ලා එහෙම හිතක් තිබුණා. හිත තිබුණා. බොණ්ඩ හිතයි කියන එක නෑ. මත්පැන් බොණ්ඩ ඇන්නම්. මත්පැන් ටිකක් බොණ්ඩ ඇන්නම් කොච්චර හොඳ. ඒ හිත ඉස්සර තිබුණේ. දැන් ඒක හටගත්තා. මොනවා කරන්න ගිහින්ද? මත්පැන් පානය කරලා ඒකේ ප්‍රියමනාපයට වහල් වෙලා ඒකෙන් තමයි ඒ හිත කොට නැගුණේ. දැන් අර ඉස්සෙල්ලා තිබිච්ච ඒවා හොයපු නැති හිතට දැන් හොයන් ටිකක් හැදිලා. විඥාන පත්‍යා නාම රූප. ඒකේ නාම රූප වහිනවා. අනේ විඥානීය නාම රූපිය වැසගනි කිව්වේ මොනවද කොහෙද ක්ලබ් එකේ තියෙන්නේ අර බොන්නේ නැති ඔවා හොයන්නේ නැති කාලේ යන ක්ලබ් එක ක්ලබ් එක කොහෙද මං හොයන්නේ මට මොකද ක්ලබ් එක කොහෙද ඔයි බොනේ කෙක් ගහපන්කෝ උන් දන්නව ඇති මට ඔවා හොයන්න ඕන කමකුත් නෑ මං දන්නේ නැහැ කොහෙ තියෙනවද ඇයි මං දැනගන්න එපේ මම මගුලට යා මං ක්ලබ් එක දැනගන්නේ මට මොනවා කරන්නද එයාට ඕන කමක් නෑ මොනවද හොදම බීම જાතිය ගියාන් එනවා යකෝ මන් දන්නේ කොහෙද මං බොන මිනිහකේ ගුණිකේ ගහන්නේ ගුණේවා විස්කි දවද බ්‍රෑන්ඩි දවද ඔය නන් නම්බට ඇහිලා තිනවා මම දන්නේ මොනවද කියලා ඔය බොන මිනිහකින් ගින් අහගන්නේ හොද එකයි නරක එකයි මම දන්නේ කක් නෑ උත්තරේ ඕකයි හැබැයි තිය බීලා එකල හුරු වෙලා ගියාට පස්සේ දැන් ඇහුවොත් මොකද කියන්නේ මචං යන් එනවා දෙන්න එකල ගිහලා කලියක් දාන ක්ලබ් එකට ගිහින් තමයි නව තින්නේ ගණික් ගණික් මං කරලා ගියා දැන් නාම රූප වහින්නේ කොහෙද දැන් මොනවද නාම රූප කිව්වේ ඔන්න විඥානි බීමත් විඥානි ආවට පස්සේ බීම සම්බන්ධ පුද්ගලයෝ බීම වර්ග කප් තියෙන තැන් විකුණන තැන් කසිපු පොළවල් අහුමුළු හැම දෙයක්ම බැහැගෙන මොහනසේ ඉතේලා දන්නේ තියා දැන් මනසේ තියෙනවා නැතුලේ ඔන්න බැහැගතන විඥානීය නාම රූපිය බැහැගනි ඔන්න නාම රූප තෝරා ගන්න ඕනේ ඒක නාම රූප ක්‍රමයක් ඔය වේදනා සංඥා සංකාර විඥාන නාම සතර මහා භූතයන්ගේ උපාදාය විච රූප රූප කියලා ඒක ක්‍රමයක් නාම රූප විග්‍රහ කරමු මේ තව ක්‍රමයක් හිතේ වහින නාම රූප. ඔන්නේ නාම රූප නිසා මොකද වෙන්නේ? තමන් ඒවා සමග සම්බන්ධ වෙන්නේ. තමන්ගේ ඉන්ද්‍රිය පද්ධතිය ඊට අනුකූල කරගන්නවා. අන්න ඒතර මොකද වෙන්නේ? ඇහැ ඒකට අනුකූල කරලා ඒකට ප්‍රයෝජනට ගන්නවා. දැන් ඇහැට ඇහි පාඩුවේ තියෙන්නේ නැහැ. දැන් වටපිට බලන්නේ. පොඩි අඩියක් දාන්න තිබුණා හොඳයි. කොහේ යාළුවෙක් එහෙම නැද්ද පේන හරිය. ඇහැ කරකවන්නේ ඒකට. දැන් ඇහැට බැහැගන්නේ ආන් ඉන්නවවලද? දැන් හරියට බැහැ. ඌට අද පරිදි දවස. නියම වෙලා පැනලා ඉක්මන කරලා අල්ල ගන්න යන්න ඉසෙල්. අදහසුත් එනවා. කොහොම හරි මොකද වෙන්නේ උගෙන් අඩියක් ගන්න. දැන් විඥානේ අන්න නාම රූපේ වහිනකොට නාම රූපේ සලායතන හැදෙන හැටි. ඇහැ ඒකට යමු වුණා. කනත් යමු වුණා. ඔය ඇහිනේ සද්දේ උගේ සද්දේ තමයි. මට පොතර හුරුයි. සද්දේ පස්සේ ගිහලා අල්ල ගත්තා විනියා. දැන් කනත් යමු කරගෙන ගියා. කනත් ආයතනයක් කරගත්තාම මත්පැන් සම්බන්ධ වෙරේට. මූ ටිකක් බීලා ඉන්නේ. ගන්ධේ දැනෙනවා. දැන් හොඳයි මුන් නිදාතේ ඉන්න වෙලාවක් පොතේ කියලා හොඳට අඩි ගියේ. ගන්ධය තාග්‍රාණය කරලා ඒකත් අරගෙන ඒකත් ආයතනයක් කරගත්තාම මත්පැන් බීමට සම්බන්ධ. ඉතින් රසය මතක් කියලා තේනවා. ඒකේ තියෙන ප්‍රියමනාපය මතක් කියලා තේනවා. රසය දිවත් ආග්‍රාණය කරගත්තා හොඳ හොඳ මත්පැන් වල. කයට ලැබෙන ජොලිය පහස ඉතින් හරිය ගුඩිය යන්න පුළුවන් කොහොම දකින්න. වැනි වැනි යන්නේවා. බර නැතුව යන හැටි පුළුන් ගොඩක් වගේ ඉන්න හැටි රටේ ඇති ආයිත හිත යදී හර ආස්වාදී ගන්න. දැන් කය ආස්වාදේ කය ආයතනය කරගත්තා. මනක් දැන් ආයතන ඉලයි වල. අන්න සලායතන හැදෙන හැටි. නාම රූප වැහැගත්තා. ඕකට කියනවා නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්වක සංස්පර්ශය එනවා. දැන් ඉතින් මත්පැන් වීමේ ආස්වාදයේ මුල් වෙච්ච ස්පර්ශය කොච්චර ප්‍රියද කියලා හොක් ගත්තා නිගමනය. ඒ සංපස්සේ නැගෙන වේදනාවට හරි කැමතියි දැන්. අන්න ඒක ඇලුම් කරන වේදනා පත්‍ය තණ්හා. ඒකේ වැඳෙන තණ්හා පත්‍ය උපාදාන. ඔව් දැන් මත්පැන් බොන්නේ බාටපත් වෙලා. අනිපත් වෙන හැටි මේ වද්දේ බාටපත් වුණා. මේ වදු බව. ඔහුට මේ වද්දා කියන જાතියක් මෙලෝදි මහබුණ බවපත්ත්‍යා જાති. ඔන්න මෙලෝ පරිච්ඡ සම්පාදේ. එන හැටි. අර නාම රූපයන්ගෙන් අපි මං කියලා ආපහු ආවා. ආ හැදෙන හැටි බලන්න. ඔන්න දැන් නාම රූපයන්ගෙන් එහාට යනවා. දැන් සලායතනපත් වෙච්ච හැටි. නාම රූපයන් හට ගන්නකොට නාම රූප බැහැගත් හැටි. කොහොමද බැහැගත්තේ? විඥානිය හටගත් නිසා. පුංචි කාලේ හිත දින බොන හිතක් තිබුණේ නැහැ. එහෙනම් හිත තිබුණාට හිතේ විඥාන කිව්වේ නැහැ. හිත යම් කිසි දෙයක් චන්දරාගයෙන් බදා ගත්තා නම් ඒ නිසා ගොඩනැගිච්ච එකයි මේ සංඛාර පත්‍ය විඥානං කියන්නේ. සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. සංඛාර අපුණ්‍ය වේද විඥාන අපුණ්‍ය වේ. සංඛාර ආනිඤ්ඤාභි වේද විඥාන ආනිඤ්ඤාභි වේ. අන්න පින්පව් දෙකට සංඛාර හැදුවොත් එහෙම. ඒ දෙකට අනුකූලව තමයි විඥානය හැදගහින්නේ. අන්න දැන් අපි මේ බදු විඥානයක් ආපු හැටි බැලුවා. බොණ්ඩ හිතක් හැදිච්ච හැටි. මොකෙන්ද හදන්නේ? පුංචි කාලේ තිබුණේ නැහැ. යාළුව ආශ්‍රය කරලා බීමත් බාලපත් වෙලා ඒක ප්‍රියමනාපයෙන් ගත්තාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒකට අනුකූල වන්නා වූ සංඛාර ගොඩ නැගුණා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර ඔක්කොම හැදිලා අර බීමත්කම සඳහා අවශ්‍ය කරන වැලපිළියට සැකසුවා. අන්න ඒකට කියනවා සංඛාර අපුණ්‍යයි. හොඳ එකක් නෙවෙයි පටන් ගත්තේ. එහෙනම් පහළ වෙච්ච විඥානය ඊට අනුකූලයි. බීමත් හිතක් ඇදෙනවා, බීමට තියෙන හිතක් ඇදෙනවා, බීබදු හිතක් ඇදෙනවා. අන්න විඥාන අපුණ්‍ය වුණ හැටි. දැන් ওই සංඛාර කවදාවේ? පුංචි කාලේ තිබුණේ නැහැ. කවදා හරි බීමත් කරලා ඇබ්බැහි වුණ තැන් පටන් තමයි ඒක පටන් ගත්තේ. එහෙනම් ඉතින්ලා මොකද කළේ? අවිද්‍යාවේ අනුසය තිබුණා. අවිද්‍යාවේ නැගී හිටින්න හේතු තිබුණේ නැහැ. අසත්පුරුෂ ආශ්‍රය නිසා අවිද්‍යාව නැගී හිටියා. තිවිච අනුසය මතු වුණා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා සංඛාර තිබුණේ අනුසය තිබුණා. අනුසයට අනුකූලව සංඛාර මතු වුණා. අන්න මතුලාට පස්සේ මොකද වෙන්නේ? පොඩි එකාට තිබුණේ අනුසය. අනුසය කියන්නේ යටපත් වෙච්ච කෙලෙස්. අරමුණ ආපුහම මතු වෙනවා. මතු වෙන හේතු තිබුණා. අරිහත් වෙලපත් වෙලා නැහැ පොඩි එකා. ඒ සමහර අය බල කියලා කියනවා පුංචි ළමයා වගේ රහතන් වහන්සේ කියේ. මේ බුදුරන් වහන්සේ මත ඕක නිවරු කරලා තියෙනවා මොට්ට විදිහට මෙහෙම කියන්න එපා කියලා. පොඩි එකා අනුසයෙන් යුක්තයි. පොඩි එකා සම කරන්න බැහැ රහතන් වහන්සේ. මේ මෑතේ මම බණක් අහලා තිබුණා. බණ කියනවා කියවුනම එක හරියට හෙළුවෙන් ඉන්න විල්ල ඇචාදී පොඩි එකෙක් වගේ රහතන් වහන්සේ කියලා. ඉතින් මේව ඒවා කියනවා. ඉතින් මොනවද කරන්නද? විවේචනය කරනවා නෙමෙයි. ඒ ලැජ්ජ නැති જાතියේ පොඩි කාල සම කරන්න බෑ. බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒක හා සම කරන්න බෑ. ඒකව දකින්න ඕනේ. අනේ පොඩි කාලේ තිබුණේ මොකද්ද? යටපත් වෙච්ච කෙලෙස්ුන්ට හේතු තියෙන හිතක් තිබුණා. අනුසය සහිතයි. රාග අනුසය තියෙනවා. රාගේ මතු වෙලා නැහැ. දිත්තහ අනුසය, අවිද්‍යා අනුසය, ඒවා ඔක්කොම තියෙන අනුසය. දීපගත වෙන්න, දෘෂ්ටිගත වෙන්න හේතුකාරකයක් ආවොත් උහුට මතු වෙලා එනවා. දෘෂ්ටියේ වැටෙනවා. එතකන්නේ. රාගයට හේතුව නැగిලා ඊට පස්සේ රාගය මතු වෙලා එනවා. රාග හිතක් එනවා. එතකන් හේතු දිනුනා විතරයි. අන්න හේතු නැති කරපු කෙනෙකුටයි රහතන් වහන්සේ කියන්නේ. අනුසේ විඳ කෙනෙකුට. ඉතින් ඔබ තේරුම් ගන්න ඔය විදිහට. එක්තරා අවස්ථාවක සෝතාපන්න අංග නැන සෝතාපන්න සත්‍යෙල පත් වුණ කෙනාගේ ස්වභාවය මොනවද? ඔහු ළඟ තියෙන්නේ ඔහු ළඟ නැත්තේ. ඔය විතර අහනකොට එක්තරා විසුණුහතේ ළමක් කියනවා ස්වාමීනි මම දන්නවා ඒක. සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ ඒව නැන්නා යන්තරක සෝවා. ඔහොම උත්තරයක් දුන්නා. ඒ බුදුරජාණන් වහන්සේ ඇයි මොඩිය වැරිලා හරි ඔයලාද අනේ පරිබ්‍රාජිකේ කැහුවොත් අර උඩුහුරුව දාලා තියෙන පොඩි එකාට සක්කාය දිට්ඨි තියෙනවද කියලා ඔබ මොකද කියන්නේ? තමන් කවුද කියලාවත් තෝරා ගන්න බැරි මානසිකත්වයක ඉන්න පොඩි එකා කොහොමද මම මගේ කියන්නේ? එහෙම හැඟීමක් ඌට තියෙනවද පොඩි එකාට? ඔහුට එහෙම හැඟීමක් නැහැ. ඔහුට රාග අනුසයක් තියෙනවා. ඒක වර්ධනය වෙලා නැහැ. නමුත් සක්කාය දිටිය කොහෙද පොඩියකුන්ට? ධර්මය කියන්නේ මොකද්දවත් දන්නේ නැති එකට මොන විදිකිච්ඡාවක්ද? පොඩි එකට එහෙම එකක් තියෙනවද? දින දෙකකින් කාලා ඌ ඉන්න තැන ඉන්නා මිසක් ඒ පොඩි එකට ඉන් එහා දෙයක් නැත්නම් මොන සීල්ද? ඌ සීල් දන්නවද? වෘතපා පරාමර්ශනය කරන්න. පොඩි එකට සක්කාය දිටියකුත් නැහැ, විදිකිච්ඡාවකුත් නැහැ, සීලබ්බත පරාමර්ශයකුත් නැහැ. ඉතින් එහෙම එකට සෝවාන් කියලා කිව්වොත් එහෙම අනික ඇහුව මොකක්ද දෙන උත්තරේ? ඔය තුන නැත්නම් සෝවාන් කිව්වොත් කවුරු හරි ඔය ප්‍රශ්නේ ඇහුවොත් ඔබ දෙන උත්තරේ මොකක්ද කියලා අහන බහමුදුරුවන්ගේ මහානෝක මෙහෙම තේරුම් ගනි කියලා විග්‍රහ කළා. යම්කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ උඟක් කියලා දැන් ඉතින් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන හැටි. එතකොට අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ මේ ආදි වශයෙන් බුදුගුණ කියලා ඒ තථාගතයන් වහන්සේ ලෝකේ පහළලා මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ව්‍යංජන සහිත සර්වාකාරයෙන් පරිපූර්ණ මේ බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. යම්කිසි කෙනෙක් මේ දේශනාව අහලා සදහවත් කුල පුත්‍රයේ මේ දේශනාව අහලා මේ ලෝකේ අසාරත්වයේ අසාරත්වයෙන් දැකලා මේක හරි වටිනවා කියලා බදාගන්න වටිනා දෙයක් නෙමෙයි කියලා ඥානවන්තව තේරුම් ගන්නවා. ධර්මානුකූලව වටහාගෙන අන්නේ පුද්ගලයාට අනුසයත් එක්කලා බිඳිල යනවා ආත්ම දෘෂ්ටිය. අන්නේ ඒක සෝවාන් සුද්ධිලාගේ එක විදහැරීමක් සෝතාපන්න පුද්ගලෙක් වෙන්න අවශ්‍ය කරන දෙයක්. ඉතින් පුංචිලා මට එහෙම එකක් තියෙනවා. සක්කාය දිට්ඨිය නැත්තේ ඒ ළමයාට ඉතින් මෝරලා නැති නිසා. එනම් යම්කිසි කෙනෙක් මේ ධර්මය අහලා ලෝකේ යථාර්ථයේ නුවණින් දැකලා මමයි මගේ කියලා අල්ලන්න බදන්න වටිනා දෙයක් ලෝකේ නැහැ කියන එක ඇත්තයි කියලා දෘෂ්ටිය බිඳලා ගියා. ඒක ධර්ම දහම් නුවණින් සිද්ධ වෙන දෙයක්. එනිසා ඔහු දකිනවා නිවීමට සැනසීමට මොකද්ද කරන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ ස්වභාවය දැකලා මේ ලෝකේ තුලින් තිබෙනා වූ දහමින් මේ 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 දහම දැකලා මේ ආර්ය මාර්ගය අනුගමනය කරලා මේ විදෙනවා මිසක් වෙන මොනවා කරත් බිම් බලාගෙන ගියත් උඩ බලාගෙන ගියත් එහෙම නැත්නම් ඌත සමාදන් වෙලා හිටියත් එනේකින් ඕක වෙන්නේ නැහැ. එයා දකින්න සැකයක් නැති වෙනා ධර්මයේ පිළිවන්ද ධර්මයේ තුල ප්‍රතිපල තියෙනවා. මේ ධර්මයේ ප්‍රඥා පහළනාම යථාර්ථය අවබෝධයයි තමයි රාග ගිනි නිවිල යනවා. දේශ ගිනි මොහ ගිනි නිවෙනවා. මේ විග්‍රහ කරලා කියන හැටියක් ඔය කියන්නේ දැන්. මෙන්න මේතකොට යාට කොයිද විදිකිච්ඡාව. නෝනින් කරුණ දැනගෙන විදිකිච්ඡාව පහ කිරීමෙන් සෝවාන් වෙනවා. ඒතකොට දකින්න වෘත පරාමර්ශනේ කරලා නෙමෙයි විදෙන්නපත් වෙන්නේ. මේ ධර්මයේ ධර්මයේ හැටියට අවබෝධ කරගෙන යථාබෝධත් ඥාණීන් ලෝකේ අල්ලන්න දෙයක් නැහැ වටිනා දෙයක් නැහැ කියලා නම් ඒකෙන් චන්දරාගයේ මිදලා ගියාම අන්නේ හේතුවෙන් තමයි නිවන අවබෝධ කරගන්නේ. වෘත පරාමර්ශනේ නෙමෙයි. ඕක දකින්නවා. සිල්වත පරාමර්ශනය කරන දෘෂ්ටියක් තිබුණා නම් ඒක විදිලා යනවා ප්‍රඥාවයි. ඔන්න ඔය ක්‍රමීටයි මේක දැනගන්න කියලා පෙන්නනවා. ඉතින් ඒ වගේ මේ ධර්මයේ තෝරා ගන්නට හරියට තෝරා ගන්න ඕනේ. ධර්මයේ තෝරායින් තමයි එතනින් ඔයකින් එක චන්දරාගයේ මිදෙන්න ඕනේ. ඔන්නේ චන්දරාගයේ මිදුනේ නැත්නම් අවිද්‍යාව නිසා ලෝක සත්‍යයල හිතෙනවා. හරි වටිනවා ලෝකේ කියලා. එහෙම අවිද්‍යාව අනුසේ පොඩි එකාල තියෙනවා. ඌට ලෝකේ වටිනවද නැද්ද කියලා තෝරා ගන්න හැකියාවන්නේ. කවදා හරි මෝරලා ආපුහම ඉන්ද්‍රිය මෝරලාවට පස්සේ ඌට තේරෙන්න පටන් ගන්නවා ලෝකේ හරි වටිනවන්නේ. මොකක් නිසාද? අවිද්‍යාව අනුසේ රාග අනුසේ තිබිච්ච නිසා රාගය මතුවෙනවා. අවිද්‍යාව නිසා ලෝකේ වටිනවා කියන දෘෂ්ටියක් එනවා. අනුසේ තිබිච්ච නිසා පොඩි එකාලක විදලා තිබිච්ච මාර්ගඵල නොලබා තිබුණ නිසා. ඉතින් රහතන් වහන්සේට හෝ මාර්ගඵලලාභී බුද්ධලෙට පොඩි එකා සම කරන්න බෑ කියලා බුදුන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. ඔය ප්‍රඥාවෙන් උදෙන් දාපු කෙනයි ඒ ගුණයටපත් වෙන්නේ. ඒක තමයි ඉතින් කිව්වේ හින්දා තමයි මං කිව්වේ. විලි රජ්ජාව කියන එක නහැල රහතන් වහන්සේට කියලා කතාවක් කිව්වදී මොනවා කියන්නද? හැබැයි ඒකත් එක්තරා දෘෂ්ටියක් ලෝකෙදී වුණා. රහතන් වහන්සේ කියන්නේ විලි රජ්ජා ලතියෙක් කියලා හිටා ওই දෘෂ්ටියට ගියන පස්සේ එහෙනම් නිගණ්ඨය තමයි හරි එකා කියලා නිගමනය කරනවා. ඇනිගටය හිද නැතුව ඉන්නේ ඒකනේ. ඒගොල්ල තමයි රහතන් වහන්සේ ලගින දෘෂ්ටි එන්නේ ඔක හේතුවක් වෙනවා. එදත් කවදා හරි විල් රජ්‍ය නැති එක රහතන් වහන්සේ කියලා බැහැගත්තා නම් නිගමනයේකට ඔන්න ඔය යතිය කියවම පස්සේකින් තමයි බහින්නේ. මේ කොයිතරම් විසදිටුවද කියලා තේරුම් ගන්න ඕනේ. කොච්චර කිව්වක් කරන්න දෙයක් නැහැ උන්වහන්සේලා. අරිහත්තරපත් වෙච්ච හරියට වෙලා හිටන් ඔය දේශනා පවත්නවා. නමුත් මේවා ඉදින් හිතුමනාපේ කියන කියවම සෙල්ලම් නෙමෙයි. හරි බයනිකයි හොඳ සී බුද්ධියෙන් වෙන ධර්මිය ගැන කතා කරන්න. පෙළ දහමට එකඟ නැති ඒවා කියන්න හොඳ නැහැ. ඒ තුලින් හොයලා බලලා හොඳ විමර්ශනයක් කරලා තමයි බහින්න ඕනේ. නැත්නම් න්‍යාය ධර්මයේ ගැළපෙන්නේ නැහැ. ඒකයි කාරණේ. ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ විදිහට දැන් මේ සම්පස්ස සහ සම්පස්සජා වේදනා. ওই දෙක තෝරා ගන්න ඇත්ත වශයෙන්ම කියනවා නම් පොතේ තිබුණාට විග්‍රහ කරගන්න නම් කෙනෙක් ඉන්නවද මන්ද ඇහුවල කියා දීලා නැහැ. මෙච්චර කාලෙකට දන්න දෙයක් අහගන්න නැහැ. මොකද සාමාන්‍යයෙන් සම්පස්ස කියන්නේ කිව්වොත් ආවුදුරිනේගේ හරි ගිහි කෙනෙක් කරේවොත් ඕකට උත්තරේ දෙන්නේ නැහැ. හරි අමාරු දෙයක්. මොකද විග්‍රහ කරගන්න බැරි නිසා. සම්පස්සජා වේදනා කියන එකයි සම්පස්ස කියන එකයි ස්පර්ශයි වේදනා කියන දෙකේ වෙනස පැහැදිලිව තෝරා ගන්න ඕනේ. නැ අවිද්‍යාවෙන් හටගත වටිනවා කියන දෘෂ්ටිය නිසා ඔව් වටිනවා කියන නිගමනයකට වහිනවා. ලෝකේ වටිනවා. කොච්චර වටිනවාද ලෝකේ මේ තත්ත්වතානාන්තරේ. මේ ස්වභාවයේ මේ ආස්වාදයේ මේ ආදී වශයෙන් මහා විශාල වටිනාකමක් අවිද්‍යාව නිසා දෙනවා. අන්න ඒතර මොකද කරන්නේ? ඒ දේ ලබා ගැනීමට ඔව් ඒ සඳහා හිතනවා කියනවා කරනවා. හිතෙන් කයෙන් වචනින් කටයුතු කරනවා. ඒ වටිනාදී මම කරගන්න මගේ කරගන්න. ඒතරම දකිනවා ඒ වටිනාදීට විරුද්ධ යමක් ඇත්නම් ඒක මහා භයානක නොවටිනවා. ඒක පළවා හරින්න ඕනේ. එන ඒකට විරුද්ධව ගැටෙමින් හිතනවා කියනවා කරනවා. එන ඇලීමයි ගැටීමයි මුලාවයි ඔක්කොම ඔතන තියෙනවා. මුලාව නිසා තමයි වටිනවා කියලා දෘෂ්ටිය ආවේ. ඒ වටිනවා කියන දෘෂ්ටිය අවිද තේරෙන්නේ නැහැ නොවටිනවාද කියලා. මොකක් නිසාද? කවදා හරි මුලාව ඇරෙනකම්. මුලාව තෝරාගන්න බෑ කිව්වේ ඕකයි. ඇලෙන ගැටෙන එක වැටහෙනවා. මුලාවටපත් වෙන එක වැටහෙන්නේ. වටිනවා කියන දෘෂ්ටිය නැති වෙන ප්‍රඥාව පහළ වෙච්ච වෙලාවක තමයි මෙච්චර කල් නොවටිනා දෙයක් නේ වටිනවායි කියලා හිතා හිටියේ කියලා ප්‍රඥාවට ගෝචරලා මුලාව වැටෙන්නේ ඉතින්දී. ඒ නිසා තමයි මුලාව වැටෙන්න කල්තිය වටහා ගන්න බෑ ප්‍රඥාවෙන් කියන දෙයක් නිසා ඒක ඉඩහැරලා තියලා. ඇලීම ගැටීම දෙක දුරු කරගන්න තමයි බුදුරණවහන්සේ මාර්ගය පෙන්නේ. ඇලීම ගැටීම දුරු කරගෙන යනකොට ප්‍රඥාව පහළ වෙනවා. එතකොට මුලාව දුරු වෙලා හිටන් මෙන්න මේක මෙච්චර කාල හොඳයි කියලා ගත්තේ මුලාව නිසා නෙවෙයි කියලා වැටහෙනවා. ඒතකන් ඒක වැටහෙන්නේ නැහැ. අනේ වටිනවා කියන දෘෂ්ටිය මුලාවේ නිගමනයි. ඉතින් මෙන්න මේ නිගමනයේ ඉන්න ලෝක සත්‍යය මොකද කරන්නේ? එහෙම එකක් අරමුණු වෙනකොට ඒක ලබා ගැනීමට ඔව් හිතෙන් කයෙන් වචනින් කටයුතු කරනවා. මුලාව නිසා අවිද්‍යාපත්‍ය සංඛාරා කරනවා. හිතෙන් කයෙන් වචනින් කාර කරන්නේ නැහැ, සංඛාර කරනවා. කාර සංඛාර දෙකක් අවිද්‍යාව සමග එකතු වෙලා කාර කළොත් එහෙම ඒවා සංඛාර වෙනවා. ඒවට නිකම්ම සංඛාර නෙමෙයි අභිසංඛාර කියනවා. අවිද්‍යාවෙන් එකතු වෙලා කරනේවා නිකම්ම නෙමෙයි අභිසංඛාර. අවිද්‍යාවෙන් එකතු වෙලා කරන හොඳ දේවල් තියෙනවා. මොනවද? මට මෙහෙම දේවල් කරගත්තොත් මෙන්න මෙහෙම හොඳ භුක්ති විඳ හැකි. අවිද්‍යාව නිසාම නිගමනයක් කරගන්නවා. මං අද දන් දුන්නොත් එහෙම මට දෙවියෙක් වෙලා සැප විඳින්න පුළුවන්. ඒ නිසා මං හරිය කැමති දෙවියෙක් වෙන්න ඇන්නා. අන්නේ දෙවියෙක් වෙන මොනවද කරන්න ඕනේ කියනේ අහලවල්. දන් දෙන්න ඕනේ, සීල් රකින්න ඕනේ, මේ ආදිවාසී හොඳ වැඩ කරන්න ඕනේ කියපුවාම බොහොම සන්තෝෂයෙන් දෙවියෙක් වෙන බලාපොරොත්තුෙන් ඒ වටිනාකම හිත තියාගෙන පින් වැඩ කරනකොට කියනවා පුණ්‍ය අභිසංකාර වහල වෙනවා. මෙන්න රහතන් වහන්සේ අත්තරින එකක්. රහතන් වහන්සේට පුණ්‍ය අභිසංකාර නැහැ. මාතෘකාව මොකද්ද? පුණ්‍ය භාව පහිනස්ස. මාතෘකාව බලාගෙන ඕක තෝරන්න ගියා පින් කරන්නෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. රහතන් වහන්සේ මේ දෙකේම නැහැ කියන නියමෙන්ටමයි. නිද්දේශ වටි නිද්දේශයට වහින්නේ නැතුව ඕක තෝරන්න බෑ. නිසා මොනවද කරන්න ඇත්තේ? පුණ්‍ය අභිසංකාර ගන්නෙ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් ඒ අවිද්‍යාව නිසා වටිනවා කියන දෘෂ්ටියට බැහැලා තමන් බලාපොරොත්තු වෙන දේට විරුද්ධ කාරණක දෙයක් එනකොට ඒ තමන් වටිනාව කිව්ව දේ රැක ගැනීමට විරුද්ධ කාරණාවන්ට බැහැලා හිතෙන් කයෙන් වචනෙන් ගැටි ගැටි ක්‍රියාත්මක වෙනවා. ගහලා හරි මරලා හරි කපලා කොටලා හරි මගේ වැඩේ කරගන්නවා, මගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නවා, මගේ දේ රැක ගන්නවා. හොරුන්ට නම් ඉන්න දෙන්නේ නැහැ, මංකොල්ලෙන් ගන්න දෙන්නේත් නැහැ. එහෙම આવුත් මරාගෙන වැරෙනවා මිසක්. දැන් ඔහොම ගන්නවා අදහ. දැන් ගත්තහම මොකද වෙන්නේ? අපුඤ්ඤාපි සංකාරයට අවිද්‍යාව නිසාමයි. අන්න ඒක නිසා අවිද්‍යාපත්‍ය අපුඤ්ඤාපි සංකාර. අන්න අවිද්‍යාපත්‍ය සංකාර කියන එක විග්‍රහ වෙන හැටි. එතකොට මොකද වෙන්නේ? සංකාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. අනිකත සංකාරපත්‍ය විඥානං හැදෙන හැටි. එතකොට තමයි අවිවිඥානියක් හටගන්නේ. ඔකට කියන අවිද්‍යා සහගත විඥානි. අවිද්‍යා සහගත පුණ්‍ය විඥානියක් හට ගන්නවා දිව්‍ය ලෝකයන්ද හැප විඳින බලාපොරොත්තුෙන් පින් කරන කෙනාට. තමා වටිනවා කිව්ව දේ රැක ගැනීමට ගැටි ගැටි නොඑක ආකාර අසත්පුරුෂකම් කරනවා නම්, වෛර ක්‍රෝධ ගන්නවා නම් නැගෙනවා නම් අන්න එකින් අවිද්‍යා පත්‍ය අපුඤ්ඤාභි සංඛාරා කියන එක නැගිනවා. ඔය නැගින ආකාරය අන්න එහෙම නැගුණොත් සංඛාර පත්‍ය විඥානං කියන්නේ මූල සිද්ධාන්තය. ඕක මොකද වෙන්නේ? අභිසංකාරපත්‍ය අභිවිඥාන. අභිවිඥානයක් නැගෙන. අභි කියන්නේ විශේෂ. මොකක්ද ඒ විඥානේ විශේෂේ? ඒක අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත විඥානයක් ලැබුණොත් ඔව් ඒ හිතට හරි කැමති. ඔව් අද ඇති වුණ අදහස හරි සතුටෙන් බාරගින්න. ඒක හරි ප්‍රියමනාපයෙන් ඇරිලා. ඒ අදහසක් ආව නම් සංඛාරයන්ගෙන් ගොඩනැගිච්ච ප්‍රතිඵලයක් දැකලා ඒ ප්‍රතිඵලයට ප්‍රිය කරනවා. බොහොම සන්තෝෂයෙන් මම එහෙම කෙනෙක් කියලා හිතා ඉන්නවා. අන්න හිතා ඉන්න ලොහුන නිතර ක්‍රියාත්මක වෙන්නේ අර අවිද්‍යා සහගත විඥානි. මගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒක ලෞකික එකක් තමයි. ලෞකිකත්වයේ හොඳයි කියලා ගත්තේ නිත්‍ය සුඛාත්ත වශයෙන් ගත්ත නිසා. අනිත්‍ය දුක්ඛාත්ත වශයෙන් ඒක දැකේ නැති නිසා. ඒ නිසා ඔහු මොකද කියන්නේ? මට හරි වටිනා තත්ත්වයක් තානාන්තරයක් හම්බ වුණා. රස්සාවක් හම්බ වුණා. මට හොඳ මිලමුදල් කන්දරාවක් හම්බ වුණා. හොඳ ඉඩමක් අලමක් හම්බුණා. හොඳ ගෙයක් දුරක් කරගන්න හදාගන්න පුළුවන් වුණා. දැන් මං එහෙම දෙයක අයිතිකාරයෙක් නේ. මේ ආදී වශයෙන් හිතක් හට ගන්නවා. මා මාන්නකාර උද්දච්ච උද්දාමච්ච හිත. හරි අහංකාරයි ඊට පස්සේ. හරි ඉස්සරහට යාළුවේ දැන් පේන්න බෑ. දැන් ඌ කතා කරන්නේ ආ මචං කියයි කියලා පැනලා දුවනවා. මොකද දැන් සර් මචං නෙමෙයි. කොහෙද වැඩ කරන්නේ? බැංකුවේ මැනේජර්. දැන් මොකද කරන්නේ? අල්ලෝ මචං කියලා මගේ ඉඳලා කරලත් දැම්මොත් මොකක් වෙයිද? මගේ තත්ත්වෙ මොකක්ද වෙන්නේ? ඕම හරි මගල්ල යන්න බලනවා. තත්ත්වය රැක ගන්න. දැන් එහෙම ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ? තමන්ගේ හිතක් තියෙන මම මෙහෙම කෙනෙක්. ඔන්න ඔකට කියනවා සංඛාරපත්‍ය විඥාන කියන අවිද්‍යා සිද්ධාන්තයේ ගොඩනැගෙන විඥාන වල හැටි. දැන් ඕකේ වහින්නේ ඒ තමන්ගේ හිතේ වැහැවිදේට අනුකූල නාම රූප. බැංකුව මැනේජර් කෙනෙක් වුණා නම් මං දැන් සාමාන්‍ය කෙනෙක් නේ මෙහෙම කෙනෙක් කියලා එහිට වැහැගත්තා නා. ඊට පස්සේ යාගෙන හිතේ වහිනු. දැන් මර ඉස්සෙල්ලා හිටමු කාඩියොත් එකලා මගේ දැන් යාළුකම් නැහැ. ඔව් දැන් මං කතා කරන්නට මං ওই පැත්තෙනු තියන්න උන හරියන්නේ නැහැ. උන් ඉන්නේ ආශිර්වාද ඉදලා. දැන් අලුත් අලුත් කට්ටිය ගන්න කවුද? නීතිඥවරු, නඩුකාරයෝ. එහෙම නැත්නම් තව කවුරු හරි ඉන්නේ විශේෂ පුද්ගලයෝ. ඒගොල්ලෝ තමයි දැන් ඇසුරට හොයන්නේ. කවුරු කවුරු ටික වැදගත් අය සමාජෙ. ඒගොල්ලෝ එක කතා කරනකොට බොහොම ගරුත්වයෙන් කතා කරලා එකතු වෙලා අන්නේ හැදෙනවා. මොකද නාම රූප වැහගන්නේ එහෙමයි. දැන් කවුද? ඉස්සෙල්ලා ඉදින් මොනවා කතා කළා ගානක් නැහැ. රස්සාවක් නෙතුව වැනි වැනි හිටව ගාල. හලෝ මචං කිව්වා ආ මචං කොහොමද කියලා කාරියා උත් අද්දාගෙන යනවා. දැන් මොකද කරන්නේ? දැන් ඒ වගේ. දැන් ඉතින් සර් කියලා කතා කරන්න ඕනේ, ගරුත්වයෙන් තියන්න ඕනේ. ඒවයි බලාපොරොත්තු වෙන්නේ. දැන් ආයතන ඇසකන දිවනාසයේ ශාරීරිය ඔක්කොම කලින්ට වඩා විනාශ වෙලා. බලන හැටිත් වෙනස්, අහන හැටිත් වෙනස්, ගඳ සුවඳ ආග්‍රහණය කරන එකත් වෙනස්, ඇඳුම පැළඳුමත් වෙනස්, යන්නේන ගමන් බිමන් ක්‍රියාපටිපාටියත් වෙනස්. කාර්ද වැදගත් පුද්ගලයෙක්ගේ හැටියට හැඩ ගහ ගන්නවා නේ අපූර්වට. සෙනග ඉදිරියේ නිකන් සේවායවා කියලා ඉන්න කතාවක් තියෙන්නේ. එහෙම යන්නේ නැහැ දැන්. දැන් හොඳ නම්බුකාර ගෞරව ඇති පුද්ගලයෙක් හැටියට, තත්ත කාරාන්තරයක ඇති පුද්ගලයෙක් හැටියට ගමන බිමන සුරු වෙලා. වඩවිට වලන එකත් එහෙම හුරු වෙලා. ඒක හරි ආස්වාදයෙන් ගන්න මම මෙහෙම කෙනෙක්. ඉතින් මේ වගේ තම තමන් ඉන්න තත්ත තාලාන්තරි රැක ගන්න ගන්නකොට මොකද වෙන්නේ? නාම රූප පත්‍ය සලායතන. ඔය අවිද්‍යාව කරන වැඩකින් ආයතන ගොඩනගෙන හැටි. දැන් ඔහු ලබන ස්පර්ශ ඊට අනුකූලයි. කතා බහ හරි, ගලු නම්බු හරි, ඔහුගේ තත්ත්වයට ඕන දෙයක් තමයි ඔහුට ලැබෙන්නේ, බලාපොරොත්තු වෙන්නේ. දෙහු මේක තමයි දැන් ජීවත් වෙන්න හදන්නේ. ඒ තුල පසපත්‍ය වේදනා කියලා ඔහු ඒකේ වින්දනයක් විදිහට තත්ත ආනාතරේ හොඳ නම් ඉතන ඉන්න වැඩ කරන ඔක්කොම කතා කරන්නේ සර් කියලා ඔළුව පාත් කරලා බොහොම කරුත්වෙන් එයාට කතා කරන්න කියලා මහේසාගේ තත්ත්වෙන් ඉඳලා. ඉතින් මේ වරින් මෙයාට බලයන් ගිහි වරින් මේ එහා පැත්තට ගිහිලා වරින් මොනවා හරි එක කියලා යවනවා. හරි සන්තෝෂයි අනුරු විදාන එහෙම කරන්න ඕම. මොකද ඉතින් එයා වැහැලා ඉන්න අලා ඒ ස්පර්ශයෙන් වේදනාව ලබලා වින්දනේ ලබල හැටි. ඔහු ඒකට හරි කැමති. ඊට පස්සේ ක්‍රමක්‍රමී ඔහුගේ මාන්නාකාර ජීවිතයට හරි ආස්වාදයකින් බැදෙනවා. වේදනා පත්‍යා තන්න ඒකේ ඇවිලා ඒකේ වැඳුනට පස්සේ දැන් ඔහු ඒ ලෝකයක ඉන්නේ. තණ්හා පත්‍යා උපාදාන, උපාදාන පත්‍යා භව. මොකද නිලධාරී භවයේ ඉන්නවා. භව පත්‍යා ජාති කියලා ඔහු හොඳ නිලතලයක් දාලා නිලයක වෙලා ඉන්නවා. ඒ සාර ධර්මයේ නැති කරලා දාපු එකක් නම් මහ කියන සාර ධර්මයේ ඇහැ කරලා දාපු එකක් නම් මහ ඇස්සා වෙලා නැස්සා වෙනවා. නිලයේ මුල් කරගෙන මානේ නම් මුල්ුණි. නිලේ මුල් කරගෙන මහා ඒවා සාර ධර්මයේ විනාශක දැමන නිල වැස්සා වෙනවා. ජාතිය මොකද්ද? මෙරිලා ගියොත් කවදා හරි නිල වැස්සෙක් වෙනවා. වෙන මොකෙද වෙන්නේ? අන්න මෙලව තියෙන තත්ත තාලාන්තර හොඳයි කියලා අවිද්‍යාවෙන් ගත්තා නම් අවිද්‍යාවේ නිගමනයේ තිබෙන්නා වූ උජාරුව ලොකුකම කවදාවත් හොඳක් කරන්නේ නැහැ. ඌට හම්බෙන්නේ ඒ ජාති එක. ඉතින් මෙලව රුන් කියලා තමයි යන්නේ වාහනේ නැගලා. ඌ ඒ සද්දෙම අරගෙන ඒ වගේ රුන් කියලා යනවා ඊට පස්සේ. හැබැයි නිලගස යන්නේ රුන් රුන් ගාගෙන තමයි වාහනේ යනවා. ওই ගති ලක්ෂණ ඇවිදිලා කවදා හරි ওই ගති ලක්ෂණයේ තුලින් බැරි වෙලා හරි සුද්ධර වැලේ කළොත් පහත් වැලේ කරලා තමන්ගේ ආස්වාදයට කටයුතු කළොත් ওই ගති ලක්ෂණයේ උප්පත්තිය හොම එකක් මිසක් කවදාවත් හොඳ එකක් වෙන්නේ නැහැ. අන්නේ ගති ලක්ෂණ වලදී යන්නේ හැටි අවිද්‍යාව විනාශිතපත් කරන ක්‍රමවේදී. ඒ හරි සූක්ෂමයි. දැන් මේවා කියන්න ගියොත් මට වයින්ව නිලවැස්ස වෙන හැටි මොන පොතෙන්ද ගත්තේ කියලා. ඔය නිලය දරාගෙන සාරධර්ම විනාශ කරලා මාන්නේ ඔළුවට අරගෙන පුම්බාගෙන ඉඳලා ඒ જાතිය ඉඳලා වැඩිලා ගියෝ නිලමැහි සංකාර තමයි වඩන්නේ. ඒකේ જાතිය නිලවැහි જાතිය. නිලමැත්සකට සම්බන්ධ ගති ලක්ෂණ නැති සියලු සත්ත්ව වෙන්න ඒ જાති ප්‍රභේදනුව සිද්ධ වෙනවා. ඉතින් ඒකයි කාරණේ. ඉතින් හොඳට වලසාව වෙන්න ඕන දේවල්. ඉතින් ඒවට යථාර්ථයෙන් දකින්න ඕනේ. නිලමැස්සෙක් වෙන්න ඕන නම් එහෙම ඉදියට කමල් නැහැ කවදා හරි. නිලමැස්සෙක් වෙන්න කැමති නැත්නම් ඒ මාන්නේ අත්හරින්න ඕනේ අවිද්‍යාවේ වැඩ පිළිල දැනගෙන. ඉතින් මේකෙන් කවදා හරි අයහපතක් වෙන්නේ නැහැ තීරුම් ගත්තොත් යහපතක්ම සිද්ධ වෙනවා. ඉතින් දකින්න ඕන ක්‍රමයක් ඔය පරිත්‍ථම්පන්නෝ මෙලව ಜಾති පහළ වෙන පරිත්‍ථම්පාදයක හැටි. ඒකෙන් පරලෝ ಜಾති පහළ වෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළා, පැහැදිලිව දේශනා කරනවා. මෙන්න මේ පරිත්‍ථම්පාදයේ යම් කෙනෙක් දැක්කා නම් පරිත්‍ථම්පාදයේ පිළිබඳ මහා ඥානයක් පහළ වෙනවා. ඒ පිළිබඳ කෝවිද භාවය කියලා කියන්නේ. කෝවිද ඒ කියන්නේ හොඳ දැනුමක් එනවා. විග්‍රහ කරන්න හැකියාවල් ලැබෙනවා. අන්න එහෙම ශක්තියක් ඇති වෙනවා කියලා පෙන්නා වාසෙට්ට සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. ඔන්න ඔය මෙලෝදි ಜಾති හම්බෙන ක්‍රමවේදයේ දැකලා පුරුදුනොත් විවිධ ಜಾති පහළ වෙන ආකාරයේ දකින්න පුළුවන් පරිත්‍යාගෝපාදී දක්ෂ වෙනවා. ඉතින් ඔක හරියට අසන විග්‍රහ වෙලා තියෙනවා. නවදි පරිත්‍යාගෝපාදී මහා සාගරයක් වායි කිව්වේ ඒකයි. මෙලෝ ಜಾතිය තියෙන ක්‍රමයේ දකින්න ඕනේ. ඒ ಜಾති වලින් අවිද්‍යාවෙන් ගොඩනැගෙන හැටි දකින්න ඕනේ. අවිද්‍යාවෙන් ගොඩනැගෙන ಜಾති වල අවසාන ප්‍රතිඵලයත් ඔහොමයි කියලා දකින්න ඕනේ. ඔන්න ඔක දැක්කම නම් තමයි අවිද්‍යාව නිසා මේ ටික පහළ වෙනවා. අවිද්‍යා නිරෝධය නිසා ඒක නිරෝධ වෙනවා. දැන් කාටවත් කිය කී ඉඳලා අල්ල හැවිලා හරියන්නේ නැහැ, යාතිකා කරලා හරියන්නේ නැහැ. තමන්ම කරගන්න ටිකක් බව දකින්නවා. මොකද අවිද්‍යාව නිසා ওই ටිකට පහළලා ඒ දුකට වැටෙන එක තමන් කරගන්න. ප්‍රඥාවෙන් කරුණු තේරුම් ගත්තොත් බුදුරජාන් වහන්සේගෙන් දුන පිරිසමෙන් ධර්මයේ තේරුම් ගන්න පරිත්‍යාගෝපාදී තේරුම් මාර්ගින් ඊළඟ කුල කරුණු තේරුම් ගත්තොත් මෙන්න මේ අවිද්‍යා නිරෝධය නිසා මේ වැඩ පිළ නිරෝධුනහම මට කවදාවත් එහෙම දෙනටපත් වෙන යම් හේතුවක් දෙනවා ඒක දුර වෙලා යනවා. වෙන පිළිසරණක් නැහැ. ධර්මයේ පිළිසරණයි කිව්වේ ඕකයි. ධර්මයේ පිළිසරණ කරමින් ධර්මයට අනුකූල කරුණු තේරුම් ගන්න යෝතස්සා ඒව තණ්හා යසේස විරාග නිරෝධා සංකා නිරෝධෝ කියන සංකා නිරෝධ කරන පැත්තට කටයුතු ගන්න ඕනේ. එහි යම් තෘෂ්ණාවක් තිබුණනම් ඒකේ අවසාන ප්‍රතිඵලය මෙහෙම අපරාධයක් කියලා දැක්කනම් ඔහු මොකද කරන්නේ? ඒකෙන් මිදෙන්න කටයුතු කරන්නේ තෘෂ්ණාවෙන් නිරෝධ කරගන්න. ප්‍රඥාවෙන් දැකලා. එතන කවදාවත් එහෙම උප්පත්තියක් ඔහුට මෙලොවත් නැහැ. ලෞකික වශයෙන් මෙලොවදී ලබන ඒ වඳු නීච ගතියකුත් නැහැ. ඒ හේතුවෙන් ඔහු පරලොවිනුත් නිදහස් වෙලා ඔහුට කවදාවත් එවඳු දුක්ඛිත උප්පත්තියක් නැහැ. ඔය ක්‍රමයට තමයි සතර අපායෙම නිදහස් වෙන්නේ මුලින් පටන් ගන්නකොට. ඔය ක්‍රමයේ දකින්න ඕනේ. දැන් මේ අනුගත බලාගෙන එම එසේම ආයතන 12 සාගදේශ මොහ දෘෂ්ටි පවතින්නේ මන තුලද කියන එකයි මේ අහන්නේ. බාහිර රූප ශබ්ද ගන්ධ රස ආදී රාගදේශ මොහ නොපවතිනවද කියලායි මේ අහන්නේ. දැන් මේක දකින්න ඕනේ මෙහෙම. රාගදේශ මොහ කියන එකෙන් තණ්හාව කියන එක තමයි රාගය කිව්වේ. යම් තැනක් මුල් කරගෙන අරමුණු කරගෙන තණ්හාව පහළ වෙනවනම් ඒකට ප්‍රධාන වෙන කාරණා තියෙනවා. ඒතර මේ පහළ වෙන ස්ථාන රාගේ නැත්නම් මේ තණ්හා පහළ වෙන ස්ථාන 30ක් විග්‍රහ වෙලා තියෙනවා බුද්ධ දේශනාවක. දැන් මේ බාහිරද පහළ වෙන්නේ අභ්‍යන්තරද පහළ වෙන්නේ කියන එක ගන්න නැතුව මේක විග්‍රහ කරලා ගන්න ඕනේ. එතකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා. චක්කු ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. මෙන්න එක දෙනක් හට ගන්න. ඇහැ ලෝකේහි ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ තණ්හාව ඇතමුල් කරගෙන උපදිනවා. ඇතමුල් කරගෙන පවතිනවා. මෙන්න පවතින දේ නා. දැන් ඊතර අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. කොතන අලගෙන ගත්තා තණ්හා කියලා කියනවා නම් යපි රාග අදහසක් ගත්තොත් රාගය කියන එක හිතේ හටගන්න චෛතසිකය. හැබැයි හිතේ චෛතසිකයක් හටගත්තට මේ චෛතසිකය එකවර නිකන් හටගන්නේ නැහැ හිතේ. හිතේ හටගන්න යමක් අරමුණු කරන්න ඕනේ. අරමුණු වෙන්නේ යම් කිසි දෙයක් ප්‍රියයි මනාපයි කියලා ගන්නවා නම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඒවෑ තියෙනවා නම් අන්නේ ප්‍රිය මధుර ස්වභාවයක් ඇති නිසාම ඒ දේ ඇසුරු කරනකොට ඒ අරමුණු කරනකොට හිතේ හට ගන්නවා රාග. එතන හිත හට ගන්නවා කියන්නේ රාග චිත්තය කියන එකේ මොකද දකින්න ඕනේ. රාග හිතක් හට ගන්නවා කියන එකයි විග්‍රහ කරගන්න. දැන් මේ රාග දේශ මොහ කොහෙද හට ගන්නෙ කියලා කියන්නේ. රාගේ රාග හිතක් පහළ වෙච්ච ලාග තියෙනවා. ඒ හිතේ ද්වේෂ හිත පහළ වුච්චාම ද්වේෂය තියෙනවා. හටගන්න වෙදෙනක් කියන්න බෑ ඕක. ඒක එතනමයි හටගන්නේ. හටගත්ත දෙනමයි පෙන්නන්නේ විග්‍රහ කරලා. මෝහ චිත්තයේ කියන එක මෝහ චිත්තයක තමයි මෝහ හිතක තමයි මෝහයේ තියෙන්නේ. ඒක වෙන හිතක නෑ. රාග මෝහ දේශ මෝහ කියන දෙකම යම් හිතක හටගන්න පුළුවන්. ඒ හටගන්නකොට ඒ හිතත් එක්ක ගොඩ නැගුණා. ඒ හිත බිඳෙනකොට බිඳුණා. හිතේ රාගයත් හට ගන්නවා දේශයත් හට ගන්නවා කියලා ගන්න වෙනම හිතකුයි රාගේ වෙනමයි එහෙම එකක් නෙමෙයි හට ගන්න. රාගයට හේතු වෙන අරමුණක් ප්‍රිය මනාප වශයෙන් ගත්තොත් අන්න ඒ හේතුවෙන් රාග හිතක් හට ගන්නවා. ඒ අරමුණ මුල් කරගෙන. එතකොට ඒ හිතේ රාගය තියෙනවා. ඒ හිත තියෙනක. හිත ගොඩනැගෙන රාගයේ සම ගොඩනැගෙනවා. ඒක නතර වෙලා ද්වේෂයක් එහෙම ආවොත් ඊළඟට දැන් රාග නැහැ. රාගයට හේතුකාරකයේ දැන් ඉතල නැති නිසා දැන් තියෙන ද්වේෂයට හේතුකාරකයක් නැහැ කියලා. එතකොට දේශයේ හේතුකාරකයේ තියෙනකම් මොකද වෙන්නේ? සංකාරවත්ය විඥානං කියලා ඒකේ විඥානයක් ගොඩ නැගෙනවා. අන්නේ විඥානයේ තියෙනවා දේශේ. දේශචෛතසිකේ. මෝහයට හේතු වෙන්න ආවුදයක් අරවුණු වුණා නම් ඒ විරාජි රාගදේශ නෙමෙයි එතන තියෙන මෝහය. මෝහිත හේතුකාරක වන ආවුදේ නිසා මෝහ චෛතසිකයක් හට ගන්නවා මෝහිතේ. ප්‍රධාන හිත් තුනයි ඔය කියන්නේ. ඉතින් රාග මෝහ දෙක එකට එදෙනවා. ද්වේෂ මෝහ එකට එදෙනවා. ඊදිලා හිටන් ඒ දෙක හට ගන්න පාපහිත හට ගන්නවා. මෙන්න මේකෙදි වෙලා මේ රාග හිතක් හට ගැනීමේදී මෝහයත් එතන තියෙනවාමයි රාගය හටගත්තු. රාග මෝහ දෙක එකතු වෙනවා. නේද? අවිද්‍යාවත් එකලා එකතු වෙන අවිද්‍යාවේ තෘෂ්ණාවයි දෙක තමයි කියන්නේ. රාග මෝහ දෙකේ අවස්ථාව. එනම් මොකද? ඇස ලෝකයේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ ප්‍රිය නිසා මధుර නිසා ලෝක සත්‍යයට යම්කිසි ආකාර ආස්වාදයක් ප්‍රියමනාපයක් ඇහැ මුල් කරගෙන හටගත්තොත් අන්නේ මුල් කරගෙන හටගන්නවා රාගහිත. මේක. රූපං ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිසති. ලෝකේ යම්කිසි ප්‍රිය රූපයක් ප්‍රියනම් ඒ ඇහැට ගෝචරෙන් රූපයක් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුත් නම් අන්නේ රූපය අරමුණු කරගෙන හටගන්න හිත තුළ හටගන්නවා. ඒකට හේතු වෙන රාගය, රූප රාගය. ඇස නිසා රාගයක් හටගත්තා, රූපය නිසා රාගයක් හටගත්තා. ඉතින් ඒ මනංච පරිච්ඡ ධම්මේච උපපච්චති මනෝවිඥාන. තව එහාට යන්න ඕනේ. දැන් මේ චක්කෝ ගැන කියන්නේ. මේ චක්කුංච පරිච්ඡ රූපේච උපපදී චක්කු විඥානං කියන විග්‍රහය මේ කරන්නේ. ඒ කියන්නේ ඕක වෙන්නේ මලංච පරිච්ඡ ධම්මේච උපපජ්ජති මනෝවිඥානං කියන සිද්ධාන්තයලා යොක ලඟු වෙන්නේ. ඒක හදලා ඉවරච්ච එක ගැන මතක් කරනකොට නේ මලංච පරිච්ඡ ධම්මේච වෙන්නේ. හදලා ඉවරච්ච එකේ තියෙන්නේ ධර්මය. එතකොට ඒ ධර්මයේ සිහි කරනවා. මතක් වෙනවා. මතක් කරලා ගන්නවට හර ගන්නවා මනෝවිඥානය. අතීතයේ වෙච්ච සිද්ධි ගැන මතක් කරලා. එතන වෙච්ච සිද්ධි ගැන මතක් කරනවා හදෙන මනෝවිඥානය අතීත නෙවෙයි. අතීත මනෝවිඥාන අතීතයේ ඉවරයි. දැන් හදනවා නම් මනෝවිඥානයක් ඒක අරමුණු කරගෙන ඒක අරමුණු කරගන්නවා අතීතයේ දැන් විඥානය ගොඩනගනවා. එතන මනෝවිඥාන හට ගන්නවා. මනංච පටිච්ච ධම්මේච උපපදිති මනෝවිඥාන කියන සිද්ධාන්තයනේ කොහොමද? මනෝ ලෝකේ පිය රූපං සහත රූපං. එතේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමාන සියන්න. මන ලෝකෙහි ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ අරමුණු කරගෙන ගොඩනගෙන හිතර තමයි ඒක පහළ වෙන්නේ. ඉතින් එතකොට ඒ වගේ චක්කු සෝත ගාන ජීවහා අව්‍යාදි වශයෙන් එකින් එකට චක්කු රූප චක්කු විඥාන චක්කු සම්පස්ස චක්කු සම්පස්සයා වේදනා ඔන්න ඔය පස් පොළ මුල් කරගෙන ප්‍රිය ස්වභාවය නිසා මధుර ස්වභාවය නිසා ඕක අරමුණු වෙනත් කෝක හරි එකක්. ඊ අරමුණු කරගෙන හිතක් හට ගන්නවා. හටගත්තාම අන්නේ හිතෙන් ඒ ප්‍රියමනාපය අත්හැරලා තිබුණ නැත්නම් රාගයේ මුල් කරගෙන හටගත්තේ අන්න හට ගන්නවා රාග හිත. ඒ මුල් කරගෙන ඒක ලරුණ ඒ අපි ගත පහෙන් එකක්. එක්කෝ ඇහැ, එක්කෝ රූපය, එක්කෝ චක්කු විඥානය, එක්කෝ චක්කු සම්පස්සය, එක්කෝ චක්කු සම්පස්සය වේදනාව. එවනනම් කන, එවනනම් ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සය වේදනා. ඔය තවත් හිත වැදෙන අවස්ථා පහ. කන මුල් කරගෙන නාසයේ මුල් කරිනත් පහක් තියෙනවා. ගාන, ගන්ධ, ගාන විඥාන, ගාන සම්පස්ස, ගාන සම්පස්ස යා වේදනා. දිව මුල් කරගෙන පහක් තියෙනවා. දිව, ඒ වගේම රසය, ජීවහා විඥානයේ, ජීවහා සම්පස්සේ, ජීවහා සම්පස්ස යා වේදනා. ඔන්න ඒ කාරණා මුල් කරගෙන රාගයක් ඇති වෙනවා. අනික කය, පොට්ටබ්බය, කාය විඥානයේ, කාය සම්පස්සේ, කාය සම්පස්ස යා වේදනා. ඔන්න ඔය පහෙන් කෝක හරි ආරමුණු කළත් රාග විඥානයක් හටගන්න පුළුවන්. මන ධර්ම මනෝ විඥාන මනෝ සංපස්ස මනෝ සංපස්ස යා වේදනා. ඕව ආරමුණු කරන්නේ කෝක හරියක් ආරමුණු කරගෙනත්. ওই ටික ඇති වෙන්න පුළුවන්. ඉතින් මනසට ගන්නකොට අතීත අනාගත වර්තමාන කියන තුන් කාලී රූප මනසෙන් ගන්නවා. ගොඩනගා ගන්නවා. ගොඩනගාගෙන ඉවිලා හිටන් ඊට අනුකූලවන්නා වූ රාග හිතක් හටගන්නවා. ඒ වගේම Tamanට ඒ ගොඩනැගුණ දේ තමන් හුස්සන්නේ නැති දෙයක් නම් ඒවට සිද්ධ වෙන අවලක් නා තමන්ට දකින්නේ විනාශයක් නා. ඒක රුස්සන්නේ නැත්නම් ඒ මුල් කරගෙන ද්වේෂ සහගත හිතක් හට ගන්න. එතකොට ඒක වටිනවයි කියලා දෘෂ්ටියකින් අත්හැර ගන්න බැරුව ඒක ඇලිලා වැදිලා ඒකම ලගිනවා නම් මෝහ සහගත හිතක් හට ගන්නවා. ඒ ඊදී අරමුණු කරන වෙලාවට ඒ හිත සහ ඒ චෛතසිකේනවා මිසක් නිතර චෛතසික පවතින නිගං ක්‍රමයක් නැහැ හේතුඵලයක් ඕක. එන හේතුව මොකද්ද? ආරම්මණයක් අත්‍යවශ්‍යයි. එතකොට මේ හේතුව නැగిලා එනවා අනුසය තියනවනම්. නැగిලා තමයි ඒ හිත පහළ වෙන්නේ. එතකොට අහන්නේ මේ මොකේද පහළ වෙන්නේ කියලා. මනේ කිව්වට බෑ. මනසේ පහළ වෙනවා කිව්වොත් එහෙම මනස කාටද නැත්තේ? ඊළඟ තර්කයක් එනවා. මනස කාටත් පහළ වෙනවා ඊයත් වෙලා ඉන්න හැම සත්‍යයකට. රාතන් වහන්සේට පහළ වෙනවා. එතන මනසේ පහල වෙනවා කිව්වොත් එහෙම රාතන් වහන්සේලා රාගයේ දේශම පහල වෙනවා කියලා තල්කියක් ගේන්න පුළුවන්. රාග හිතේ රාග පහල වෙනවා, ද්වේෂ හිතේ ද්වේෂ පහල වෙනවා, මෝහ හිතේ මෝහ පහල වෙනවා. ඒක රාග මෝහ මිශ්‍ර හිතක් පහල වෙනවා, ද්වේෂ මෝහ මිශ්‍ර හිතක් පහල වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. එතන හිතේ පහල වෙනවා කියන එක එහෙම නිගමනය කරන්න එකක් නෙවෙයි. හේතුඵල වශයෙන් දකින්න ඕනේ යමක් පහල වෙන්නේ ඒකට හේතුකාරකය යෙදුනහම. හේතුයේ ප්‍රත්‍ය වශයෙන් හේතුඵල වශයෙන් පහල වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. නි බාහිර රූප බාහිර ශබ්ද කියන ඒවා තමයි කිව්වේ. අර ඔය පහට ඔක්කොම අහුවෙලා. ඇහැ අභ්‍යන්තර රූප බාහිර, කන අභ්‍යන්තර ශබ්ද බාහිර, නාසය අභ්‍යන්තර ගන්ධ බාහිර, දිව අභ්‍යන්තර රසය බාහිර, කය අභ්‍යන්තර පොට්ටබ්බ බාහිර. බාහිරින් එන ඒවායි අභ්‍යන්තරේ කොටසුයි සකස් වෙන ආකාරය. මේ කෝකට හරි චන්දරාගයෙන් බැඳුනොත් බැඳිලා ඉන්නකම් ඔවා නිත්‍යයි සුඛයි අත්තයි කියන දෘෂ්ටිය අල්ලනකම් ඒ බුද්ධිලේ වලට බැඳිලා ඉන්නවා. බැඳිලා ඉන්නකොට මොකද කරන්නේ? ඒවට ඒවා තමාට පෝෂණය වෙනකොට ලැබෙනකොට ලාභයක් ලැබුණා කියන හැඟීමෙන් ඒව හැලීමක් හටගන්නවා. ඒවට පහර වදිනකොට මගේ වටිනාදේ විනාශ වෙනවා, මහා වෙනසීමක් එනවා කියලා ඒ මුල් ක්‍රෙණ ගැටීමක් හටගන්නවා. ඒව අත්‍යන්ත ලාභය කොහොම හරි පෝෂණය කරන හදාගෙන ගෙනියන්න ඕන ඉදිරියට ගිහුවාම මෝහසහගතව වෙලා බලවත් වෙලා ඒකේ බැඳෙනවා. ওই කාරණා ටික රාග දේශ මොහ හට ගන්න ක්‍රමවේදී. ඔක දකින්න ඕනේ.